නිවන් කබ්‍රාල මහත්තයතුමා.
ගරු කතානායකතුමනි, මාගේ මිත්‍ර මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යතුමාට පසුව මෙම කතාව කිරීමදී මට හැඟෙනවා යම් ආකාරයක ඉතාමත්ම ප්‍රබල කතාවකට පස්සේ ඒ කතාව වෙනස් විදිහකට එනවා. මම හිතන්නේ මම භාග්‍යයක් වශයෙන් සලකනවා අපේ රටේ 75 වෙනි ආයවැයෙන් පසුව එහි පිළිතුරු කතාව කිරීමට මට ලැබීමේ අවස්ථාව ගැන මම මුලින්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. එතනදී මා හිතුවා කත්කරු කතානායකතුමනි, මාගේ කතාව සකස් කරද්දී මම පසුගිය දවස් 4 සියලුම කතාවලට අහුන්කම් දීලා ඊට අමතරව රට වටේ ගිහිල්ලා එක එක අංශවලින් ඒ අයගේ මතයනුත් විමසුවා. ඊට පසුව තමයි මා හිතුවේ ඒ සියලුම අහුන්කම් දීමලින් පසුව අංශ 16 ඔස්සේ මාගේ කතාව සකස් කරගෙන මේ උත්තරීතර සභාවට ඉදිරිපත් කළ යුතුයි කියලා. ඒ කිරීමට පෙර මා හිතුවා මේ විපක්ෂය බොහෝ අවස්ථාවලදී කොවිඩ් පාලනය සම්බන්ධයෙන් විවිධ මත දැරුවා, විවිධ මත පළ කෙරුවා. සමහරක් අය කිව්වා අප රටේ කොවිඩ් පාලනය ගැන අපේ රජය යම් ආකාරයකින් අසාර්ථක වෙලා තියෙනවා කියලා. ඉතින් මම ඒ නිසා හිතුවා අද මේ පිළිබඳව දත්ත අනුව මෙතුමන්ලාට ඉදිරිපත් කිරීමට. ගරු කතානායකතුමනි, වර්ල්ඩෝමීටර් ඉන්ෆර්මේෂන් කියලා ඩේටාබේස් එකක් තියෙනවා. ඒ ඩේටාබේස් එකේ සියලුම රටවල් වල කොවිඩ් සම්බන්ධයෙන් තිබෙන තොරතුරු ලබා දීලා තියෙනවා. ඒ තොරතුරු අනුව මම හෙව්වා ඉන්දියාවේ, USA, ජර්මනිය, ෆ්‍රාන්ස්, ඉටලි සහ UK පිළිබඳව තොරතුරු. ඒ තොරතුරු ආශ්‍රිතව අපි බැලුවා ඒ රටවල් වල ජනගහනයට අනුව ඒ රටවල් වල තිබිච්ච ඉන්න ආසාදිතයන් සංඛ්‍යාව ගැන අපි හොයලා බැලුවා. ශ්‍රී ලංකාවට සාපේක්ෂව ඉන්දියාවේ 7 ගුණයක් ඉඳලා තියෙනවා ආසාදිතයන්. ඇමරිකාවේ 41 ගුණයක්, ජර්මනිය 12 ගුණයක්, ෆ්‍රාන්සේ 36 ගුණයක්, ඉතාලියේ 24 ගුණයක්, බ්‍රිතාන්‍යයේ 24 ගුණයක්. ඒ වගේම කොවිඩ් වසංගතය නිසා මරණයට පත් වූ ප්‍රමාණය අපි හොයලා බැලුවා ඒ කොවිඩ් ආසාදිතයන්ට සාපේක්ෂව. එතනදී ඉන්දියාවේ 4 මැරිලා තියෙනවා ඒ කොවිඩ් ආසාදියේ අපි ලංකාවට සාපේක්ෂව. ඇමරිකාවේ 5, ජර්මනිය 4, ෆ්‍රාන්සේ 6, ඉතාලියේ 9, මහා බ්‍රිතාන්‍යයේ 10. ඉතින් මේ සියලුම දත්ත වලින් පෙනී යන්නේ ඉතාමත්ම පැහැදිලි ලෙස ශ්‍රී ලංකාවේ රෙකෝඩ් එක ඉතාමත්ම ඉහළින් තියෙනවා, මේ විවිධ රටවල් වලට වඩා ඉහළින්. දැන් මම මේ මාතෘකාවට ඇවිල්ලා අපෙන් සාමාන්‍ය ඇහෙන ප්‍රශ්නයක් තමයි ගරු කතානායකතුමනි, මේ ආයවැයේ පදනම කුමක්ද කියලා. මා ඉතාමත්ම පැහැදිලි ලෙස කියන්නට කැමති මේ ආයවැයේ පදනම මේ රටේ සංවර්ධන නැවත ඇති කිරීම. පසුගිය අවුරුදු 5 තුළදී අපි දැක්කා අපේ රටේ සංවර්ධනය දිගින් දිගටම අඩු වුණා. එහෙම රටක් අඩු වුණාම කවමදාවත් ඒ රට ඉදිරියට ගෙන යන්නට බෑ ගත්තරු කතානායකතුමනි. ඒ නිසා තමයි අද අපිට සිදු වෙලා තියෙන නැවත වරක් අපේ රටේ සංවර්ධනය ඉතා ඉහළ මට්ටමකට ගෙන ඒමට. ඉතින් ඒ සඳහා අපි වර්ධනය ගැන මේ ආයවැයෙන් කරුණු කාරණා ඉදිරිපත් කළා තියෙනවා. රටේ සාර්වාර්ථික සාධක නැවත ස්ථායි භාවයකට ගෙන ඒම සඳහා අපි කටයුතු කරලා තියෙනවා. ඒ සමගම යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට මේ ආයවැයෙන් මුදල් වෙන් කරලා තියෙනවා. ඒ ආයවැයෙන් පෙන්වලා දීලා තියෙනවා. ඒ සමගම දුගී දුප්පත් භාවය නැති කිරීමටත් කටයුතු කරලා තියෙනවා. ඒ සමගම අපි බදු වැඩි කරන්නේ නැත්තේ කියලා අහනවා. සමාජ කර විපක්ෂය ආයේ සාමාන්‍යයෙන් අහන්නේ ඇයි බදු වැඩි කෙරුවේ කියලා. දැන් මෙතනදී අහන්නේ ඇයි බදු වැඩි කෙරුවේ නැත්තේ කියලා. හරි පුදුම කතාවක් මේක. එතනදී අපි කියන්නට අවශ්‍යයි අපි දීලා තියෙන පණිවිඩය තමයි මේ රටේ බදු ප්‍රතිපත්තිය දිගින් දිගටම එක සමානව ගෙන යන්නට තමයි අපේ අදහස. එතකොට තමයි ආයෝජක රටකට එන්නේ. Consistent tax policies have been announced by this government. And we want to stop the leakages. ඒකනේ අපි දකිනවා බොහෝ අවස්ථාවලදී බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ හරියට. ඒ නිසා අපි මේ ලීක් වෙන ඒවා, මේ ගලා යන ඒවා, ඒ කියන්නේ හරියාකාරව බදු එකතු කරගන්නේ නැති තැන්වලදී හරියට බදුවත් එකතු කර ගැනීම සඳහා ඇඩ්මිනිස්ට්‍රේෂන් එක තවදුරටත් සංවර්ධනය කිරීමට අපි කටයුතු කරලා තියෙනවා. ඒත් එක්කම රටේ සංවර්ධන ඇති වෙනකොට ගරු කථානායකතුමනි අපේ ටැක්ස් බේස් එක වැඩි වෙනවා. අපිට බදු එකතු කරගන්න පුළුවන් වෙන ප්‍රමාණය වැඩි වෙනවා මොකද රටේ සංවර්ධන තීර නිසා. ඒ නිසා අපිට පුළුවන් වේවි අපි දැන් මේ ඉලක්ක කරලා තියෙන සියලුම මුදල් අපිට එකතු කරගන්නට පුළුවන් වෙන බව මම අත්පසක් කරලා දෙන්නට කැමතියි. තවත් අහනවා මේ වාතාවරණයකදී අපිට ආයෝජන ගෙන්න පුළුවන්ද කියලා අහනවා. මේ ආයෝජන ගෙන්න බැරි වකවානුවක් ලෝකේ ප්‍රශ්න දිනවා. ඒ නිසා අපිට මේක ගෙන්න බැහැයි කියලා තියෙනවා. මම දන්නවා ඒ අයට ඒ කාලේදී බැරි වුණ බව අපි දන්නවා. ඒ කාලේදී ඒ අය ඇවිල්ලා කිව්වා පිරිපහදුවක් මේ ඉදි කරනවා කියලා ඩොලර් බිලියන 3කට. ඒ අය කිව්වා වොක්ස්වැගන් ෆැක්ටරියක් දානවායි කියලා. ඒ අය කිව්වා ලෝකෙන් උසස්ම ගොඩනැගිලා මේ රටේ හදනවායි කියලා. ඒව එකක් සිදුුනේ නැහැ. ඒකට අපි කියන්න ඕනේ දැනටමත් අපේ රට තුළ අපේ රජය හරහා අපි අලුත්ෙන් සහ පවත්වාගෙන යන සියලුම ව්‍යාපෘති දිගින් දිගටම කටයුතු කරගෙන යනවා ගරු කථානායකතුමනි. එතන වටිනාකම රුපියල් බිලියන 5277ක්. ඉතින් ඒවා ක්‍රියාත්මක කරනකොට සංවර්ධනයක් අනිවාර්යයෙන්ම රට තුළ එනවා. ඒත් සමගම ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් පිටින් ගලා එන ආයෝජන දැනටමත් අපි මේ ගණනය කරලා තියෙනවා. ඊයේ පෙරේදා ඔබතුමාලා දකින්නට ඇති රටට අලුත් ටයර් ෆැක්ටරියක් මේ ස්ථාපනය කිරීමට දැනටමත් ආයෝජන ගෙන ගමන් තියෙනවා. ඒකේ ගිවිසුම් අසංකිරවා සියලු දෙනාටම පෙනෙන්න අර අනිත් අය කෙරුවා වගේ නෙමෙයි. ඒත් එක්කම එයාපෝර්ට් එකේ සංවර්ධනයක් ඇමරිකානු ඩොලර් මිලියන 700කට. ඉතින් ඒ වගේ අලුතෙන් සංවර්ධනය වැඩ කටයුතු දැනටමත් ආරම්භ කරලා තියෙන්නේ. මේ අය අහනවා ඊට පස්සේ කොවිඩ් පිළිබඳව
හේෂාවිතනක මන්තු
කරු කථානායකතුමනි සමාවෙන් අපේ ඇමතුමා කතාවට බාධාවක් කරා නම් මම මේ දන්නේ නැති හින්දා පැහැදිලි කරගන්න අහන්නේ. මේ අයවැය මූලික වටේ කතා කරන්න පුළුවන් මන්ත්‍රීවරුට එක අවස්ථාවයි කියලා වෙරලා අපේ මහලේකන්තුමාගේ අහුවම කිව්වා. අපි මේ ඇමතුමා මං දන්න අතරින් මේ දෙවෙනි කතාව කරන්නේ. එදා පළවෙනි දවසේ දෙවෙනි කතාව කරා. ඒ ඉන්නකෝ අහගන්න. ගරු කතා නැතුව එහෙම මොනවා හරි පුළුවන්කමක් තියෙනවා නම් ඒ තියෙන ක්‍රමවේදය පැහැදිලි කිරීමක් කරන්න උත්තර ඉදලා.
මගේ පළවෙනි කතාව. එතුමාගේ පළවෙනි කතාව.
මම මේ පළවෙනි සැරේට කතා කරන්නේ.
ආයවැය
පිටපත්.
නෑ.
මොකද මට ඒක වැරදිලා. ඒ වැරදීම හරි. මෙතනදී මා කිව යුතුයි ගරු කථානායකතුමනි, ගරු කථානායකතුමනි, කොවිඩ් වසංගතය කියන්නේ අභියෝගයක්. ඔබතුමාලාට මතක ඇති ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා රටේ ජනාධිපතිවරයා හැටියට කටයුතු කරන කාලයේදී අපි දැක්කා අභියෝග රාශියක්. තෙල් මිල ඇමරිකානු ඩොලර් 145කට නැග්ගා එක බැරල් එකක් සඳහා. ලෝකයේ තිබිච්ච ලොකුම ආර්ථික අවපාතය සිදු වුණා. ලෝකයේ බැංකු කඩාය වැටුණා. අපේ රටේ දැවැන්ත යුද්ධයක් තිබුණා. මේ අය කිව්ව යුද්ධෙත් ඉවර කරන්න බැහැයි කියලා. ඒ සියලු දේවල් එක තමයි අපේ රටේ ආර්ථික ඉදිරියට ගෙනිච්චේ. ඒ සියලු දේවල් එක තමයි 6% ආර්ථික වර්ධන වේගයක් අපිට ඇති කරන්න පුළුවන් වුණේ. ඉතින් ඒ නිසා අපි මේ අභියෝග වලට මුහුණ දෙන පුරුදුයි අපිට. ඒ කාලේ ඔබතුමාලා දන්නවා බොහෝ දෙනෙක් හිතාගෙන හිටියේ මේ එකක්වත් කරන්න බැහැ කියලා. සංවර්ධනයත් කෙරුවා, සහනත් දුන්නා, සටනත් කෙරුවා. ඒ ඔක්කොම දේවල් කරන්න පුළුවන් වුණා ඒ කාලේ තුලදී ගරු කථානායකතුමනි. ඒ නිසා මේ අභියෝග වලට මුහුණ දෙන එක අපිට පුරුදුයි. ඉතින් මේ අභියෝගයත් අපි ජය ගන්නවා. මේ අභියෝගයේ වෙනුවෙන් වෙනමම මේ මුදල් වෙන් කිරීමක් අවශ්‍ය නැහැ. අපිට වෙන් කරලා තියෙන මුදල් වලින් අපිට මේ වැඩ කටයුතු කරන්න පුළුවන්. මේ අය හිතන්නට ඇති ඒ අය කරනවා වගේ අලුතෙන් මොකක් හරි වෙන් කරලා ඒ මුදලින් ගලින් අපේ ගරු මහින්දානන්ද අලුත් ගමගේ රජතුමා කිව්වා වගේ වෙන වෙන ආකාරයට ඒවායින් යම් යම් දේවල් කරගන්නට. එහෙම නෙමෙයි. මෙතනදී අපිට අවශ්‍යලා තියෙන්නේ වැඩේ කෙරෙන්නට මම මුලින්ම ලබා දුන් දත්ත අනුව ඔබතුමාට පැහැදිලි වෙන්නට ඇති අපි කොච්චර සාර්ථකව කොවිඩ් වසංගතය අපි මේ සැරේදී සාර්ථකව පාලනය කරලා තියෙනවද කියන එක. එතන මේ අය කියනවා සහන දුන්නා මදී කියනවා. සහන දුන්නා මදී කියනවා. මම හිතන්නේ මෙතනදී ගරු කථානායකතුමනි අපි සහන කියන්නේ මොකද්ද කියලා හරියටම තේරුම් ගන්නට අවශ්‍යයි. සහන කියන්නේ මොකද්ද? අපි පාරවල් හදනකොට කිලෝමීටර් දස කිලෝමීටර් ලක්ෂයක් ඒකෙන් දවන්ත සහනයක් ලැබෙනවා මේ පළාතේ ඉන්න පුද්ගලයන්ට. අපේ රටේ ජලය තිබෙන්නේ 150කට පමණයි. අනිත් 150 ජලය නැහැ. ටැප් එකේ වතුර නැහැ. වතුර කියන එකක් නැහැ. ඉතින් ඒ අයට හැතක්ම ගණන් යන්න වෙනවා කලකිටියක් අරගෙන ජලය අරගෙන එන්න ළමයව නාවන්න. ඉතින් ඒ අයට අපි ටැප් එකේ වතුර දුන්නම කොච්චර ලොකු සහනයක්ද? ඒ වගේ සහන අපි දෙනවා. අපේ පොලි අනුපාතය අපි අඩු කෙරුවා. අපි දැක්කා යම් කිසි පුද්ගලයෙක් රුපියල් දසලක්ෂයක් ණය කරන් තිබුණා නම් ගරු කතානායකතුමනි 118කට පොලි අනුපාතයක් 90 ඒ අය ගෙවුවා නම් 180000ක් ගෙවනවා එහෙමනම් අවුරුද්දකට ඒ අයට 108ට අඩු වුණාම පොලි අනුපාතය ලක්ෂයක් ඉතුරු වෙනවා. ඒ ලක්ෂයක් කියන්නේ කොච්චර ලොකු සහනයක්ද? රුපියල් 20කින් ගෑස් බිල් අඩු කරනවා වගේ නෙමෙයි. අපි වන් කියනවා ඒවත් කරන්නට අවශ්‍යයි. ඒ වුණාට ඒ වගේ සහන නෙමෙයි අපි දෙන්නේ. අපි දෙන්නේ තිරසාර සහන. ඒ සහන තමයි රටකට වැදගත්. අපි පවුල් ලක්ෂයකට රැකියාවල් දෙනවා. ඒ දුකී දුප්පත් පවුල් අපි රට වටේ යනකොට මම හිතේ අපි ඔක්කොමලා දේශපාලඥයන් මෙතන ඉන්නේ. රට වටේ යනකොට මොකද්ද කියන්නේ මේ ජනතාව? ඇවිල්ලා කියනවාද මට ගෑස් බිල අඩු කරලා දෙන්න කියලා? නැහැ. අපිට කියන්නේ අනේ මගේ දුවට මගේ පුතාට රැකියාව දෙන්න කියලා කියනවා. ඉතින් අපි දසල් අපි මේ රැකියාව ලක්ෂය දුන්නම ඒ පවුල් ලක්ෂයටම කොච්චර ලොකු සහනයක්ද? අනේ ඒ වගේ අපි හිතන්නට අවශ්‍යයි ගරු කතානායකතුමනි. අපේ රුපියල් අව ප්‍රමාණය කරගත්තා නම් බොහෝ දෙනෙක් විශ්වාස කරගන්න බැරුව යනවා. ඒකත් අපි පාලනය කිරුවම ඒකත් සහනයක්. පොලි අනුපාත අඩු කිරුවම ඒව සහනයක්. ඉතින් මේ සහන කියලා කියන එකේ අලුත් අර්ථයක් අපි තේරුම් ගන්නට අවශ්‍යයි ගරු කතානායකතුමනි. ඒත් එක්කම තවත් අය අපිට කියනවා ණය ගැනීම අවම කරගන්නේ කොහොමද? ඕගොල්ලෝ මේක කරගන්න බෑ. මම දැක්කා බොහෝ මන්ත්‍රීවරු ඇවිල්ලා කියනවා මේක කරගන්න බෑ. ඕගොල්ලෝ අමාරු වැටෙනවායි කියලා. ඕ ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා කියලා අමාරු වැටෙනකන්. ඒගොල්ලෝ හිතනවා ඇති අපි අමාරු වැටෙයි කියලා. අපි දැක්කා ගරු කතානායකතුමනි මේ ඇත්ත තත්ත්වය මොකද සිදුනේ කියලා. We have to analyze deeply as to what caused this economic debacle. එහෙම බලද්දී ගරු කතානායකතුමනි අපි දැක්කා අපේ රටේ රුපියල අප්‍රමාණ වීම නිසා මේ රටේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 1772කින් වැඩි වුණා. 1772කින් වැඩි වුණා. මේ අවුරුද්දේ තියෙන ආදායම වගේ ගණනක් මේ අයගේ පාලන කාලය තුලදී එක පාලන කාලයක් තුලදී අපේ ණය ප්‍රමාණය වැඩි වුණා එපමණ මුදලකින්. ඉතින් ඒවා අපි පාලනය කරගත්තා නම් ඒ සිදුවෙන්නේ නැහැ. පොලි අනුපාතය නිසා තවත් රුපියල් බිලියන 1430ක් වැඩි වුණා. ඉතින් මෙවැනි කාරණා නිසා අපේ රටේ ණය ප්‍රමාණය වැඩි වුණාට අපි ඒ වැරද්ද කරගන්නේ නැහැ. අපිට ඒක නොකර මේ කටයුතු කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා තමයි අපි රුපියල් රැක ගැනීම සඳහා ඔබතුමා දකින්නට ඇති ගරු කතානායකතුමනි අපි ආනායනත් පාලනය කෙරුවා. මොකද ආනායනේ පාලනය කරගන්න එක අපිට වඩාත් හොඳයි රුපියල් අව ප්‍රමාණය කරගන්නවට වඩා. ඉතින් ඒ නිසා ඒ තුලින් අපිට පුළුවන් වෙලා තියෙනවා මේක පාලනය කරගන්න. බොහෝ දෙනෙක් හිතාගෙන හිටියේ මේක කරන්න බැහැයි කියලා. ඉතින් ඒ නිසා මම ඒක දැන් මතක් කරලා දෙන්නට අවශ්‍යයි. ඒත් එක්කම ගරු කතානායකතුමනි මේ අය අහනවා මේ පොලි අනුපාතය ගැන සැලකිලිලා වගේම රුපියල් යගේ පවත්වාගත යුත්තේ ඇයි කියලා. අපිට දැන් සමහරක් අය චෝදනා කරනවා මේ විවිධ පිටරටවල් වලින් ඇවිල්ලා අපිට කියනවලු මේ ඇයි මේ මේ ආනායන පාලනය කරගන්න ආනායන සීමා කරලා තියෙන්නේ, ආනායන සීමා නොකර කටයුතු කරන්න පුළුවන් වෙන්නට ඕනේ කියලා කියනවා. මෙතනදී ගරු කතානායකතුමනි අපි මතක් කර දිය යුත්තේ මේ රුපියලේ අගය මේ අය පාලනය කරගන්නට බැරි වෙච්ච නිසා සිදුවෙච්ච සියලුම ප්‍රශ්න අද අපි निराකරණය කරගෙන තියෙනවා. අද අපිට පුළුවන් වෙලා තියෙනවා රුපියලයාගේ පාලනය කරගත්ත නිසා ස්ථායි භාවයක් අපේ රටේ ආර්ථිකයට ගෙන ඒමට. ඒත් සමගම ඒ අය රුපියල් 131 සිට ඩොලරයකට සාපේක්ෂව 131 සිට 185 දක්වා වැඩි කරගත්තට පස්සේ සිදුවුනේ සෑම වසරකදීම ණය ගෙවීම සඳහා මේ ගරු පාර්ලිමේන්තුව රුපියල් 185 ගානේ තමයි 1 ඩොලරයක ගෙවා ගැනීම සඳහා වෙන් කරන්න සිදුවුනේ. ඒ ප්‍රශ්නය දැන් අද අපි නතර කරගෙන තියෙනවා. තව ටික කාලයකට පස්සේ මේ රටට අලුත් ආයෝජනේ ගලා එනට පටන් ගත්තම මාගේ පුරෝගතනය අනුව මම හිතන්නේ රුපියල් තවදුරටත් අපිට ශක්තිමත් කරගන්නත් පුළුවන් වේවි. එතකොට අපේ රටේ ආර්ථිකය පාලනය කර ගැනීම අපිට වඩාත් හොඳින් කරගන්න පුළුවන් වෙන එක ගැනත් මම මතක් කරලා දෙන්නට අවශ්‍යයි. තවත් සමහර අය අපිට කියනවා ඇයි මේ ජාත්‍යන්තර මුදල් අරමුදලට යන්නේ නැත්තේ කියලා. IMF ටන්නේ කියලා බොහෝ දෙනෙක් අපිට දෙනවා මේ හොඳ අවවාද. අපි මතක තියාගත යුතු දේ තමයි ගරු කතානායකතුමනි, අපේ විපක්ෂයේ ඉන්න කිසිම කෙනෙක් අපිට තවමත් හොඳ රටට ඔබින අවවාදයක් දීලා නැහැ, උපදේශයක් දීලා නැහැ. ඒ අය සමහරකට එහෙම දෙනවා නම් ඒකෙන් තියෙන්නේ ඒක නෙමෙයි කර යුත්තේ කියන එක. අපි ඒක හොයවල්ලා තියෙනවා. මමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග අවුරුදු 9 ගණදුරු කළ තියෙන මහා බැංකු අධිපතිවරයා හැටියට. අපි එක ස්ටෑන්ඩ් බයි අරේන්ජ්මන්ට් එක ගත්ත ලෝකයේ අරමුදේ තියෙන අවස්ථාවේදී. ඒ ගිවිසුම ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිතුමා ඉන්න කාලේ, මුදල් අමාත්‍ය වෙලා ඉන්න කාලේ, ඒ ගිවිසුම අදත් තියෙනවා මේ වෙබ්සයිට්ස් වල IMF එකේ. ඕන කෙනෙක්ට කියලා බලන්න පුළුවන්. එක වාක්‍යයක්වත් නැහැ මේ ගිවිසුම් වල අපේ රටට අහිතකර වෙන දේවල්. ඒකට අපි දැන් දන්නවා මොකද අවශ්‍ය වෙන්නේ කියලා ගරු කතානායකතුමනි. ඒ නිසා මේ වෙලාවේ විනයක් ඇතුව දූරදර්ශීව සෞභාග්‍ය දැක්ම අනුව අපි කටයුතු කරනවා. ඒ කටයුතු කරද්දී අපිට අවශ්‍ය වෙලාවට අපි අවශ්‍ය මෙවලම් පාවිච්චි කරනවා. ඒ අවශ්‍ය මෙවලම් පාවිච්චි කරද්දී අපිට වෙන පිට රටකින් ඇවිල්ලා කෙනෙක් ඇවිල්ලා අපිට කියන්න අවශ්‍ය නැහැ. අපේ රටේ ඉන්නවා විශේෂඥයන්. අපේ රටේ ඉන්නවා මේ කරුණු ගැන දන්න අය. ඉතින් අපි හැමතිස්සෙම ගිහිල්ලා පිට රටේ ඉන්න අයගෙන් ගිහිල්ලා අහන්න අවශ්‍ය නැහැ. ඒ එහෙම අහන්නේ ඒව දන්නේ නැත්තම්. මම දන්නවා සමහරක් අය ඕනෙම කරුණක් ගැන කතා කරද්දී කොහේ හරි විලියම් ෂේක්ස්පියර් හරි වින්ස්ටන් චර්චිල් හරි වෙන කවුරු හරි එක්කෙනෙක්ගේ මේ කරුණ තමයි කතා කරන්නේ. අපේ රටේ තියෙනවා විශේෂඥයන්. අපේ රටේ තියෙනවා දක්ෂ පුද්ගලයන්. ඉතින් අපි ඒ අයගේ කරුණ අනුව අපිට කටයුතු කරන්න පුළුවන්. ඔව් පොඩ්ඩක් අහගෙන ඉන්න, ඉතින් තේරෙන්නේ නැත්නම් පොඩ්ඩක් ඉන්න, පොඩ්ඩක් අහගෙන ඉන්න. ඉතින් ඒ නිසා අපි කියන්න අවශ්‍යයි, අපි කටයුතු කරන්නේ මේ රටට වාසි වෙන විදිහට, අපේ රජයට වාසි වෙන විදිහට, අපේ ජනතාවට වාසි වෙන විදිහට. ඉතින් ඒ නිසා අපි දන්නවා කාගෙන්ද උපදෙස් ගන්න ඕනේ, කාගෙන්ද මුදල් ලබා ගන්න ඕනේ කියලා. ඉතින් අනිස ඒ විදිහෙන් අපිට කටයුතු කරගෙන යන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ අය තවත් දෙයක් කියනවා, සංක්‍රමික සේවකයන්ට රුපියල් 2ක් ප්‍රමාණවත් මදි කියලා. අපි දීලා තියෙන අලුතෙන් රුපියල් 2ක්. පසුගිය කාලේදී මම හිතන්නේ බොහෝ දෙනෙක් බලාගෙන හිටියේ අපේ රටේ තත්ත්වය උග්‍ර වෙලා, අපේ රටේ බාහිර ගෙවීම් ක්ෂේත්‍රය අමාරු වැටිලා අපිට කටයුතු කරන්න බැරි වෙයි කියලා. අපි දැනට ඉතාමත් හොඳින් ඒක පාලනය කරගෙන තියෙනවා. තවට වැඩි කලක් යනට ඉස්සරින් අපිට ඒකත් කරගන්න පුළුවන් වෙනවා. අපේ සමතුලිත භාවයක් ඇති කරගන්න අපි බලාපොරොත්තු වෙනවා.
තව විනාඩි 2කින්
අවසන්. හරි, මම ඉවර කරනවා. අර කතානායක තිබෙනේ. අපි ඒකට අපිට කරගන්න පුළුවන් වෙන බව මම ඉතාමත් හොඳින් දන්නවා. ඒත් එක්කම අලුතෙන් මුදල් ප්‍රේෂණය වෙනට පටන් ගන්න තියෙනවා. අපි දැක්කා රුපියල් ඩොලර් මිලියන 200ක් පමණ වැඩිපුර ඇවිල්ලා තියෙනවා පිට රටවල් වලින් අපේ රටට ගලා ආවිල්ලා තියෙනවා. මේ ප්‍රේෂණ සම්බන්ධයෙන් අපි හිතාගෙන හිටියේ අඩු වෙයි කියලා. ඒකට අර හවාලා වැනි ක්‍රමවේදයන් පාවිච්චි කරන්න බැරි වෙච්ච නිසා මේ කාලය තුලදී අපිට පුළුවන් වෙලා තියෙනවා වැඩිපුර මුදල් ලබා ගැනීමට. මම උපදෙස් ලබා දෙනවා මේ අපේ රටේ බැංකුවල පද්ධතියට ඒ ප්‍රවණතාවය ගැන හොඳට හිතලා ඉදිරි කාලයේදීත් ඒ මුදල් ලබා ගැනීමට කටයුතු කරන්න කියලා. මම හිතන්නේ එහෙම කිරුවා නම් අපිට ඒ ප්‍රශ්නයම සිදු වෙන්නේ නැහැ. ඉතින් ගරු කතානායකතුමනි, මම කතාව කෙටි කරනවා. ඒ නිසා මම මේ මෙතනදී සාරාංශයක් වශයෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ, අපිට අභියෝග තියෙනවා. ඒක අපි දන්නවා. මේ අභියෝග රාශියක් අපිට සිදු වෙලා තියෙන්නේ පසුගිය ආණ්ඩුවේ ඇති දුර්වල පාලනය නිසා. අපි ඒවට ඒව ගැන කතා කර කර අඬන්නේ නැහැ. අපි ඒවට විසඳුම් හොයාගෙන තියෙනවා. ඒ විසඳුම් හොයාගෙන අපි ඉදිරියට යනවා. ඒ යනකොට අපි මේ රටේ යන දිශාව සෞභාග්‍ය දැක්ම, අපේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක වෙන විදිහට කටයුතු කරන බවත් මතක් කර දීමෙන් ඒ පළවෙනි අදියර තමයි මේ අවස්ථාවේදී අපි ඉදිරිපත් කළ තියෙන ආයවැය කියලා ඒක මතක් කර දීමෙන් ගරු අග්‍රාමාත්‍යතුමාට ඒ ආයවැය ඉදිරිපත් කිරීම ගැන ඉතාමත්ම අපේ කෘතඥතාවය පළ කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා.
බොහොම ස්තුතියි. විසර්ජන පනත් කෙටුම්පත 2020-21 දෙවැනි වර කිරීම සභාව එකඟද? ඔව් විපක්ෂ විරුද්ධ පක්ෂ සංවිධායකතුමා දැන් ඡන්දේ විමසීම ඔබතුමා දැන් ඡන්දේ විමසීම දැන් බෙල් එක ගහන්න එනේ දැන් එදා එකඟ වූ පරිදි එතුමාලා දෙන්නම මේ සභාවට ඇවිල්ලා ඉන්නවා. ඔව් කිරියල් මන්ත්‍රීතුමා කියන්න. එතුමාට මයික් එක දෙන්න.
අර කතානායකතුමනි පක්ෂනායක රැස්වීමේදී මම රිෂාඩ් මැතිතුමා ගැන කිව්වාම ඔබතුමා කිව්වා ඡන්දේ දාන්න අරගෙනවා කියලා.
ඔව්.
ඉන්න නැහැනේ.
ඔව් ඉතින් එන්න බෑ කියනවා.
ඉන්න නැහැ කිය ඔබතුමාගේ වග කිව්ව මගේද?
එබතුමානේ බෑ කියන්නේ.
කතානායකනේ ඔබතුමා පොරොන්දුවක් දුන්නද ගේනවා කියලා.
එතුමා
අනිත් මේනිග් ඔෆ් දිස්. මගේද? ඔයා තමයි ඔක්කොම කරන්නේ හැමදාම
ඔව් බහිඳනන් දල් දෙන්නේ
කිරියල් අමතුමා රිෂාඩ් බදුදින් ගේන්න කියන්නේ වෙන මොකුත් ඉඳ නෙවෙයි ඒගොල්ලන්ට සල්ලි දෙන්නේ රිෂාඩ් ගෙනාවේ නැත්නම් සල්ලි දෙන එකට වත්තනවා
එතුමාට අසනීපයි කියලා එන්න බෑ කියලා කියනවා එතුමා බලහත්කාරයෙන් ගේන්න බෑ එතුමාට අසනීපයි කියලා එන්න බෑ කියනවා ඔව් ලක්ෂ්මන් කිරියල් එමෙතුමාට මයික් එක දෙන්න
අපිට බොරු කිව්වා බහාලේ ගත්තු බෑවිලා කිව්වා එළි ඉන්නවා කියලා දැන් කිව්වා මෙතෙන් ඇවිල්ලා කිව්වා බොරු කිව්වේ ඔයා කිව්වා බොරුකාරේ
එන්න බෑ කියලා කියන්නේ දැන්.
දරු කතානායකතුමනි ඔබතුමා පක්ෂ නායක රැස්වීමේ පොරොන්දු වුණා නිෂාන් මන්ත්‍රීතුමා ඡන්දෙට ගේනවා කියලා.
ඔව් ගේන්න තමයි විගඩ එතුමා බෑ කියනවානේ අවසාන
මොහොතේ.
අවසාන මොහොතේ බෑ
කියන්නේ. ඔක්කොම ගේම්. අපි විරුද්ධයි ඡන්ද ගන්නවට. මන්ත්‍රීවරයෙක් නැතුව ඔඩ්කෝ
ඔව් ඔව් කැටකොට මන්තුවා
මේ ප්‍රේමරාජසේකරයි පිළියානුයි දෙන්නෙත් නා කතානායකතුමනි
ඔව්
කතානායකතුමනි
මහින්ද ආනන්ද මැතිතුමා
අර කතානායකතුම රිෂාඩ් අමතුමා එන්නෙත් නෑ කිව්වා සල්ලි දෙන්න නෑ කිව්වා සල්ලි දෙන්න නෑ එන්නෙත් නෑ කිව්වා
ඔව් ලක්ෂ්මන් කිරියල් අමතුමා
ගරු කතානායකතුමනි මෙතන පක්ෂ නායක සීලු දෙනාම ඉන්නවා ඔබතුමා පැහැදිලි පොරොන්දුවක් දුන්නානේ රිෂාඩ් මන්ත්‍රීතුමා ගේනවා කියලා එතකොට එතුමා නැතුව ඔබතුමා ඡන්දයක් ගන්න බෑ
එතුමා ප්‍රතික්ෂේප කරනවා එන්න සනීප නැහැ කියලා.
අධ්‍යක්ෂ ගන්නවා
අසනීපයි කියලා. එතුමාට අසනීපයි කියලා ප්‍රතික්ෂේප කරනවා.
පූර්ණ නීති විරෝධී.
දැන් ඡන්දය මන්ත්‍රීවරුන්. Order please. දැන් ඡන්දය ප්‍රකාශ කරන්න. ඒ ගේන්න තමයි උත්සාහ කරේ. නමුත් එතෙතුමා ප්‍රතික්ෂේප කරලා. ඔය මේ නරේ වේසික ඡන්දය දී ගන්න බැරි වුණු මන්ත්‍රීතුමන්ලාට පුළුවනි තමුන්ගේ නම ප්‍රකාශ කරලා ඡන්දය දෙන්නේ කොයි ආකාරයටද කියලා කියන්න. නන්දසේන යස්. සරත් ෆොන්සේකා මැතිතුමා. ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමා කැමැති. අනික කවුද? ලක්ෂණ කිරියල් මන්තුමා.
ජයසේකර මන්තිතුමා ගෙන්නලා තියෙනවා.
ඔව්.
හරි. රිෂාඩ්ව ගෙන්නෙන්නේ නැහැ.
එයා ප්‍රතික්ෂේප කරලා.
මේව පුළුවන්ද පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්න?
අමරකීර්ති අතුකෝරණ මන්තිතුමා.
Pakshay.
තවත් මන්ත්‍රීවරු ඉන්නවද? ඡන්දය ප්‍රකාශ කරන්න බැරි වුණු අන්න මේ තමින්ද විජේසිරි මන්ත්‍රී. ගජේන්ද්‍රන් මන්ත්‍රීතුමා ඡන්දය ප්‍රකාශ
ඔපෝසිං இல்ல நான் நிராகரிக்கிறேன்
நம கேண்ட ப்ளீஸ் டெல் யுவர் நேம் அண்ட் சே
செல்வராஜா கஜேந்திரன் எதிர்த்து வாக்களிக்கிறேன் இல்லை
இல்லை சரி தென் சியல் அவசானாய் දැන් ඉවරයි. මන්ත්‍රීතුමල්ල ඉඳගන්ඩ සියලු දෙනාම ඉඳගන්ඩ පක්ෂව ඡන්ද 151යි විරුද්ධව ඡන්ද 52යි ඒ අනුව නිසද්ද වෙන්න නිසද්ද වෙන්න තව තියෙනවා
එන්න පහා තියෙනවා
මන්ට කල නිසද්ද වෙන්න නිසද්ද වෙන්න මුදල් අමාත්‍යතුමා විසින් යෝජනා කිරීම තව තුමා මේ සභාවේ ගෞරවය රැක ගන්න
ගරෝ පනත කෙටුම් පද පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවකට පැවරිය යුතුය.
සභාව එකඟද?
ආයි.
කාරක සභාව කවදාද?
කාරක සභාව 2020 නොවැම්බර් මාසයේ 23 වැනි සඳුදා.
සභාව එකඟද?
ආයි.
දැන් ශෝක ප්‍රකාශ යෝජනා.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ගරුකථානායකතුමනි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක ගමහා පඬිතුක අතිගෞරවනීය මහාපාන ප්‍රේමසිරි අභිදාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීම පිළිබඳ ශෝක යෝජනාව මෙම ගරු සභාවට ඉදිරිපත් කරනු ලබන්නේ බලවත් සංවේගයෙන්. කිරි බණ්ඩාරේ නිලමතුමා සහ බණ්ඩාර මැණිකේ දම්පතින්ට දාව ඩිග්‍රී බණ්ඩාර යන ගිහි නමින් උපත ලද උන්වහන්සේ අපවත්වී වදාළ අති පූජ්‍ය තිරිපහ ශ්‍රී සීලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාරයෙන් 1933 වසරේ දී නාපාන ප්‍රේමසිරි නමින් පැවිදි දිවියට ඇතුළත් විය. 1943 කටුබස්තොට ගාවේ සීමා කමාලිකයේදී උපසම්පදාව පත් වූ උන්වහන්සේ සුදුසුකම් මනා ලෙස සපුරා රාජකීය පණ්ඩිත උපාධිය ලැබූසේක. පරිවිනාදචාර්යගේම පරිවිනාධිපතිවරයෙකු මේ වශයෙන්ද කටයුතු කළ උන්වහන්සේ හොරිකඩුව විද්‍යාසාගර පිරිවෙන ඇතුළු වෙහෙර විහාර රැසක ආරම්භ කිරීමටද මූලිකත්වය ගත්සේක. මහනුවර ප්‍රාදේශ සංඝ සභාවේ සභාපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ඒකාධිකාරී අධිකරණ සංඝනායක ඇතුළු ධූර රැසක් දරු උන්වහන්සේ 20-12 වසරේ සිට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක පදවිය ලැබුව ශාසන සෝභන ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය ශ්‍රී සීලවංශ ශ්‍රී ලංකාදද ත්‍රිපිටක වාගීශ්වර රාජගුරු පරියාචාර්ය විනයාචාර්ය ත්‍රිපිටක චක්‍රවර්ති වෙනි ශාසනික නාමෝපාධි වලින් පිදුම් ලද උන්වහන්සේගේ ශාසනික සේවයට ගරු කිරීමක් වශයෙන් මියන්මා රජය විසින් අග්ගමහා පඬිතු උපාධියද පුදනු ලැබීය. අලිපේච්ච නිරහංකාර ජීවිතයක් ගත කරමින් ශාසනයේ දියුණුව සඳහා කැපකැපවිය කටයුතු කර වසර 98ක් කාලයක් ආයු වළඳා අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අග්ගමහා පඬිත අතිගෞරවනීය නාපාන ප්‍රේමසිරි දාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් නිවන් සුව ආත් වේවා යැයි ප්‍රාර්ථනා කරන අතර සංවේදී පත් වූ රාමහානිකායේ අනුනායක ස්වාමීන්ද්‍රයන් ප්‍රමුඛ මහා සංඝරත්නයට මෙම ගරු සභාවේ ශෝකය පළ කළ යුතුයයි යෝජනා කරමි.
ස්ථිර කිරීම රක්ෂණායකතුමා
අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ තෙලස්වල මහානායක හුරිකඩුව මැණිකින්ද විද්‍යාසාගර මහපිරිවෙන් මහා විහාරාධිපති තත් හරි වෛනියා දක්ෂක විනයාචාර්ය විනය විශාරද සිරි සීලවංශ වංශාලංකාර ශාස්න කීර්ති ශ්‍රී ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය අග්ගමහා පඬිත පරම පූජනීය නාපානේ ප්‍රේමශ්‍රී නායක මාහිමිපාණන් වහන්සේගේ අපවත් වීම පිළිබඳව සියලු දෙනාගේ දැඩි ශෝකය මේ අවස්ථාවේදී අපි පළ කර සිටිනවා. විශේෂයෙන්ම සම්බුද්ධ ශාසනයටත් ඒ වගේම ආගමික සිද්ධස්ථාන ගොඩනැගීමටත් ආරක්ෂා කිරීමටත් බුදුදහම ව්‍යාප්ත කිරීමටත් ගෞරවනීය නායක මහහිමිපාණන් වහන්සේ අති උත්තරීතර කාර්යභාරයක් ඉෂ්ට කළා. විශේෂයෙන්ම අප රටේ ගරා වැටුණු විහාරස්ථාන පද්ධතිය ගොඩනැංවීම උදෙසා විවිධ පරිත්‍යාගශීලීන් සම්බන්ධ කරගෙන රට පුරාවටම පිහිටා තිබෙන ආගමික සිද්ධස්ථාන, ඒ පූජනීය සිද්ධස්ථාන ගොඩනගන්නට ආරක්ෂා කරන්නට විශේෂයෙන් රට පුරා පිහිටා තිබෙන දහම් පාසල් පද්ධතිය වැඩි දියුණු කරන්නට අපේ නායක මාහිමිපාණන් වහන්සේ ඉතාමත්ම නිර්මල ආගමික සේවාවක නිරත වුණා. විනායක මාහිමිපාණන් වහන්සේගේ ඒ ගෞරවනීය ආගමික සේවාව තුළින් අප රටේ බුදුදහම ආරක්ෂා කරන්නට, අපේ ආගම ධර්මය සුරකින්නට අනුපමය සේවාවක් නායක මාහිමිපාණන් වහන්සේ ඉෂ්ට සිද්ධ කරා. විශේෂයෙන්ම ඒ සේවාවන් රටේ පමණක් නොවේ ජාත්‍යන්තරවත් ඒ සේවාව ඉමහත් අගයීමකට ලක් වුණා. එනිසා මේ අවස්ථාවේ ගෞරවනීය වන්දනීය අතිපූජනීය මහානායක මාහිමිපාණන් වහන්සේගේ අපවත් වීම පිළිබඳව දැඩි කනගාටුව ශෝකය මේ අවස්ථාවේදී පළ කරමින් නායක මාහිමිපාණන් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.
බොහොම ස්තුතියි. ඊළඟට තවත් මන්ත්‍රීවරු ඉන්නවා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අති ගෞරවාර නාපාන ප්‍රේමසිරි අභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත් වීම පිළිබඳ පාර්ලිමේන්තුවේ දෙපාර්ශ්වයෙන්ම කරන ලද ශෝක යෝජනා අනුමත කරමින් මමද ඒ සමග සංවේගීකුණ එකතු වීමට කැමැත්තෙමි. මම පෞද්ගලිකව ඊයේ එතුමා උන්වහන්සේගිට ගෞරව දක්වලා මම පැමිණි තරම් මේ රට සේවයක් කරපු ඒ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ඔබ සියලු දෙනාම එකතු කරපු ඒවා කාරණා සියල්ලම අනුමත කරන ගමම්ම අද මේ සභාවේ මේ සම්බන්ධයෙන් ඇති වුණු අවාසනාවන් තත්ත්වය ගැනත් මේ වෙලාවේ මම කනගාටු ප්‍රකාශ කරනවා. ඒ වෙලාවේ මේ ඉතා වැදගත් ආකාරයේ මේ යෝජනාව කරන්න පුළුවන්කම තියෙද්දි අවාසනාවන්ත විදියට රටේ අනවශ්‍ය ප්‍රචාරයක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් මේ කටයුතු සිද්ධ වීම ගැන මම පෞද්ගලිකව මේ වෙලාවේ කනගාටු ප්‍රකාශ කරන ගමන් මෙම ශෝක යෝජනාවට අදාළ හැන්සාඩ් නිල වාර්තාවේ පිටපතක් සංවේගීටපත් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය අනුනායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සහෝදර මහා ශිෂ්‍ය මහා සංඝරත්නය වෙත පිළිගන්වන මෙන් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට මම නියෝග කරමි.
ගරු කථානායකතුමනි, පාර්ලිමේන්තුව නොවැම්බර් 23 සඳුදා පූර්ව භාග 9:30 වන තෙක් කල්තපිවිතයයි යෝජනා කරමි.
සභාව එකඟද?
ආයි.
ඊට අනුකූලව පාර්ලිමේන්තුව 2023 නොවැම්බර් 23 වෙනි සඳුදා පූර්ව භාග 9:30 වන තෙක් කල්තබුණු ලැබේ.